Honorable Bima Ratnayake, you have 13 minutes.
ගරුණීය වජකතානායකතුමනි, මම මගේ මාතෘකාව තියෙන ප්‍රවාහනය සම්බන්ධ ගැසට් එක මම ඒකට එන්න කලින් කතිකේ කියපු දෙයක් දැන් තුම කිව්වම නාද මේ economic growth එක ගැන South Asian countries වල. මම දන්නා මලපොත බලලාද කිව්වේ කියලා. දැන් මේකේ තියෙන according to the World Bank's regional outlook. Overall, South Asian growth is projected to average 6.3 for the full year of 2026. The Q1, the quarter one, 2026 GDP breakdowns for the region's prominent economies indicate the following performance metrics. India, Mavelayanisa, GDP growth 7.8, Mayaurde Balaparutu Enema, Q1 7.1 TNO, Giaurudarabada. It passes Sri Lanka. Sri Lanka has sustained its steady macroeconomic recovery path, showing resilient expansion despite recent localized climate challenges. GDP growth 5.1. Dedas Visipahe Palavinika Tuesita, Visihae Palavinika Tuata, Dala Tibeno, Pahai Dasameka, growth taker. It passes Anit Pavapirada Hondaikuan, Bangladesh, Pakistan, Tieni, Sita Hatra Dasameka. වර්ධන ඊට පස්සේ මොකක්ද කියවන්නේ ඉන්ෆ්ලේෂන් ගැන ඉන්ෆ්ලේෂන් ගැන තියෙන්නේ තේ විදිහට තමයි කරු කතා නැගතුමනි මේ තිබෙන පළවෙනිලා තියෙන වාර්තා තියෙන්නේ තාම පළවෙනි කාටු විතරයි 26 ඉන්දියාවේ ඉන්ෆ්ලේෂන් එක ජනවාරි 2.74 පෙබ්‍රවාරි 3.21 මාර්තු 3.4 ඊට පස්සේ ශ්‍රී ලංකා ජනවාරි 2.3 පෙබ්‍රවාරි 1.6 මාර්තු 2.2 the rest of the region Pakistan and Bangladesh, while experiencing a gradual easing compared to the severe double-digit shocks of previous fiscal years. Ensa malapota tamai balanne. Deka tamai garu katana ayaka tumani.
Deka tamai garu katana ayaka. Come back to you. Honorable Bima Ratnayake, you wish to be interrupted?
ඔබතුමා දෙන්නේ නැත්තම් මට කතා කරන්න පුළුවන්. එකම දේ මට disturb කරන්න දෙන්න එපා.
Okay, what's your point of order, Honorable?
මගේ මූලාශ්‍රය ගන්න
corporate finance
that's all. එතුමට කියන්න මූලාශ්‍රය කියන්න කියලා මූලාශ්‍රය.
Right. Honorable Bima Ratnayake, you may continue.
නැකතුමනි මම පිස්සන් අවසන්නේ නැහැ. මම නම කිව්වේ නැහෙනි. ඒ නිසා මම පිස්සු අවසන්නේ. දෙවෙනි කාරණේ ඔබ ඒ එක එක්කෙනෙක් කිව්වා මේ මොනවාද මේ මහන් තත්ත්වකම ගැන උඩඟුකම ගැන තව එකක් කිව්වා ලාලයි මොකද උද්දච්චකම ගැන ඒ කතාව ඔබතුමා බලන්න එතුමා කියනවා මේ රටේ මහජනතාව පත් කරපු මන්ත්‍රීවරුන්ට පාපිසි සහ පොල්ලෙලි කියලා එතන මේගොල්ලෝ අරාබි නිසොල්ලාසෙන গোল্ডන් කාපට් එකද මේ ගරු කතානායකතුමනි නෑ මම කියන්න හදන්නේ මේකයි මම කියන්නේ ඒකයි අපි පිස්සු කලබල වුණාට අපි කලබල වෙන්නේ නෑ හරිද මම කියන්න හදන්නේ ගරු කතානායකතුමනි කවුරු කිව්වා වුණත් දැන් තමන් කතාවක් කරනවා මෙතන ඇති උද්දච්චයි කියලා. ඒක මම කියනවා ජනතාවපත් කරලා ආපු මන්ත්‍රීවරු මම නා. මම එක හැමදාම මේ 2000 ම පාර්ලිමේන්තුවට එදා ඉඳන් මම ඡන්දෙන් එන ඕන මන්ත්‍රී කෙනෙක්ට මම ගරු කරනවා. දාමර සම්පත් මන්ත්‍රීතුමා නඩු තියෙනවා. නමුත් එතුමා ඉලෙක්ටඩ් මම එතුමාට කරන්න පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීෙක් වශයෙන් මට කරන්න පුළුවන් හැමදේම මම කරනවා. හරිද? නඩු තියෙන අය ඉන්නවා. අපි එහෙම ඡන්ද ගාන කීයද මනාප ගාන එක අපි සත පහකට සලකන්නේ. ඒ නිසා අපි මන්ත්‍රීවරුන්ට ගරු කරන්න දන්නවා මම ඇමතිකම කරද්දිත් නියෝජ්‍ය ඇමතිකම කරද්දිත් 2004 දී ඕනම පක්ෂක මන්ත්‍රී කෙනෙක්ගේ ඇමති කෙනෙක්ගේ ලියුම වෙනම මම ෆයිල් එකක් තියන් හිටියා මම ඒකට උත්තර දෙනවා ඒ නිසා අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ අපි ඉලෙක්ටඩ් ඩයට සලකනවා ඒගොල්ලෝ ඡන්ද දින්නේ කොහොම නුණා දැන් මොකද මෙතන කලේ අපිට උද්දච්චය කෙනෙක් මිනිහා කියනවා පත්තලා පාපු මන්ත්‍රීවරු පොල්ලෙලි සහ පාපිසිලු මේ গোল্ডන් කාපට් ඊට පස්සේ කරු කතානායකතුමනි දැන් උදේ ආර මොකද්ද මේ පටියක් බඳන් හිටියක් අපි දැක්ක සෙට් එක අපි අහන්න කැමති අපිත් බඳින්න ඕන කද්ද ඒක නැත්නම් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කට්ටිය හිරේ ඉන නිසා වෙච්ච දෙයක්ද නැත්නම් දැන් ගලවලා තියන්නේ ඇයි ගරු කතානායකතුමනි කවුද මේ? ඕව නිසා තම අපට හිතෙන්නේ මේ ගොල්ලු ගැන ඔවිදියට. අපි විපක්ෂ ඉඳල තියෙනවා. අපි මන්ත්‍රීතුමාලා ඇමතිතුමාලා එක වැඩ කරලා තිබෙනවා. අපි කවදාවත් මන්ත්‍රීවරයෙක්ගේ අගමැතිවරයෙක්ගේ උපාධි දිහා බලලා හැසිරීම් දිහා බලලා එයාලා මෙතන හැල්ලු කළා නෑ. මේ මනෝරෝගයක් තියෙන්නේ. ඔබතුමා ඩොක්ටර් කෙනෙක් නිසා කරුණා කරලා ක්ලිනික් එකක් දාන්න මේ බෙහෙත් දෙන්න පව් මේගොල්ලෝ. ඒ කියන්නේ මෙයාලට තියෙන ප්‍රශ්නේ මෙයාලට ප්‍රතින දැන් මෙයාලට තියෙන ප්‍රශ්නේ මොකක් හරි බොරුවක් කියනවා. කටසද්දයිනේ. ඔබතුමා දැක්කද අද හර්ෂනාමතුමා මෙතෙන්ට එන්නේ නැත්තේ මරා දමනලාද? මට උදේතුමා කිව්වා. මම දැන් නජීත් මන්ත්‍රීතුමාත් ගියාද මන්ද එතෙන්ට? මම වටකලාමතුමාටත් යන්න කිව්වා. අද උදේ උදේ තමයි මරා දමනලාද බන්ධනාගාර නිලධාරීන් රජයේ සේවකයන් බන්ධනාගාර මූලස්ථානට අවසන් ගෞරව සඳහා ගේන්නේ. ඔබතුමා දැක්කන එක බලන් ඉන්න අමාරු. සහෝදර නිලධාරී මහත්මහත්ින් කොච්චරම් ඒගොල්ලන් වේදනාවෙන් හැපෙනවද කියලා. ඒකට අවසන් ගෞරව දක්වන තමයි හර්ෂනමතුමා ගියේ. දැන් මම කියන්නේ මේ මේ මෙයාගේ මේ කතාව ඒක බොඩි ලැන්ග්වේජ් එක තමයි බලන්න ඕන. 26ක් මරුණාද පස්සේ මොන උසා මොන මොන පාර්ලිමේන්තුද කියලා කියන්නේ පුදුම සතුටකි. පුදුම සතුටකි. ඔබතුමා මම කියන්නේ බොඩි ලැන්ග්වේජ් එක බලන්න කියලා. එන්න මේ වගේ කට්ටිය මේ. හරිද? ඉතින් ඒ නිසා මම කියන්න කැමති අපිට දෙයියනේ අපි ජනතාව ඉන්නවනේ අපිට සාධාරණ සබුද්ධික විපක්ෂයක් දෙන්න. ඒ නිසා ගරු කතානායකතුමනි මම මගේ කතාවට එන්නම් ඉතා ඉක්මනින්. හරිද? ගරු කතානායකතුමනි අදට මං හිතන්නේ ඇති දැන් 104ට උණ හැදිලා ඇති බෙහෙත් ගන්න කියලා. හරි. ඒ නිසා මම ඔබතුමාට කියන්න කැමති අද මේ අපි රෙගුලාසි ඉදිරිපත් කළා තිබෙනවා. ඒ රෙගුලාසි වල තිබෙන ගරු කතානායකතුමනි එකක් අපි ඒ මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා පක්ෂ විපක්ෂ අපේ උපදේශකාරක සභාවේදී අපිට එක සම්මත කළ දුන්නා. ඒක තමයි මෝටර් වාහන නියෝග සංශෝධනය කිරීම සඳහා ප්‍රකාශිතපත් කරන ලද අංක 24/22 සහ මාතු 19 දිනදී ගැසට් නිවේදනයේ පාලිතුවට ඉදිරිපත් කරන්න අනුමත කළ දුන්නා. ඒක සරල දහස මේකේ කරු කතානායකතුම ඔබතුමා දන්නවා අපි අධිවේගී මාර්ගවල යන ඉස්සරහා සීට්වල සහ පස්සේ සීට්වල යන ඔක්කොටම අපි සීට් බෙල්ට් අනිවාර්ය කළා. මොකද අපි කිලෝමීටර් 100ක වේගෙන් යන්නේ. එතකොට සීට් බෙල්ට්ක් නොතිබුනොත් පිටිපස්සේ ආය තමයි වැඩිම අනතුරු ලක් වෙන්නේ. අධිවේගී මාර්ගවල මිය යන ප්‍රමාණය සාපේක්ෂව අඩු වුණාට මිය යන අයගෙන් අඩි ප්‍රමාණයක් සැලකිත ප්‍රමාණයක් පිටුපස සීට්වල ගිහිල්ලා මැරෙන්නේ. ඒ වාහනයටම බොහෝ විට යට වෙලා ඒ නිසා තමයි අපි අධිවේගී මාර්ග යන සෑම වාහනයකටම සෑම කෙනෙක්ම සීට් බෙල්ට් දාන්න කියලා අනිවාර්ය කළේ මිනිසුන්ට තියෙන ආදරය නිසා නැතුව අපිට මොකක් හරි මේ දඩ ගන්න මොකක් හරි එහෙම රෝගයක් නැහැ. නමුත් ඒ අතරේ අධිවේගී මාර්ග ගමන් කරන වාහන ගණනාවක් තිබෙනවා. ඒවායේ නිෂ්පාදනය කරද්දී නිෂ්පාදකයා විසින් ආසන පටි සවි කළාපු නැති. එතකොට අපි ඒතර ඒ වාහන වලට සීට් බෙල්ට් නැහැ. ඒ නිසා අපි නියෝගයක් පනවුවා මේ සීට් බෙල්ට් හදාගන්න කියලා. අපි මේක 2025 අවුරුද්දේ සැප්තැම්බරේ තමයි මේ නියෝගය ලබා දුන්නේ. ඒ දෙන හැම වෙලාවෙම අපි යම්කිසි සහන කාලයක් ඒ වාහන හිමියන්ට ලබා දුන්නා සීට් බෙල්ට් හයි කරගන්න කියලා. අධිවේගී මාර්ග භාවිතා කරන්න ඕනේ නම්. එතකොට දැන් අපි ඒක අවස්ථා තුනක දෙකකදී අපි කල් දාලා කියන්නේ සහන කාලය දික් කරමින් යනවා. අපි අද මේ කැසට් එකෙන් කරලා තිබෙන්නේ ජුනි 19 දක්වා අපි ආසන පටි නිෂ්පාදනයක් යා විසින් සවි කරපු නැති වාහන වලට සීට් බෙල්ට් හදා ගන්න කල් දීලා තිබෙනවා. අපි තව මාස 3කට මේ ගැසට් එකත් ආයිදික් කළා තිබෙනවා සැප්තැම්බර් 19 දක්වා. ඒ ගැසට් එකත් අපි ඉදිරි පාලනය දිපත් කරනවා. සමහම කියන්න කැමති අධිවේගී මාර්ගයේ පාවිච්චි කරන හැම කෙනාටම කරුණා කළා අවුරුද්දක්ම අපි මේ සහන කාලය දීලා තිබෙනවා. එහෙම විය යුතුයි. එකපාර කරන්න බෑ. ඒ නිසා කරුණා කළා අන්තිම දවසේ සැප්තැම්බර් 18 වෙනිදා සීට් බෙල්ට් හයි කරගන්න යන්න නැතුව මා තව මාස 3ක් තිබෙනවා තාම හයි කරගෙන නැතිනම් කරුණා කළා සීට් බෙල්ට් හයි කරගන්න නැතිනම් ඔබතුමාලට ඊට අදාළ කරන අනතුරු වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඒ වගේම මගීනුත් අනිවාර්ය වශයෙන්ම සීට් බෙල්ට් තියෙන වාහන වල සීට් බෙල්ට් පාවිච්චි කරන්න ඕන. මොකද මගීන් තුවාල වුණාම මගේ මයි ලයිෆ් මයි පෙට්‍රල් කියලා යන්න බෑ. තුවාල වුණාම ස්පීතාවලට ගෙවන්නේ අපේ රටේ ජනතාවගේ බදුසල්. ඊට පස්සේ ඒ පුද්ගලයා අසරණ අනාථ වුණොත්, එයා මැරුණොත් හරි එයාට තුවා ලොකු අනාථ එකක් වුණොත් ඒ පවුල නඩත්තු කරන්න වෙන්නේ ආණ්ඩුවල. කොහොම මම හිතන්නේ ලංකාවේ නීතිය අනුව සිවිල් දිනසා ගැනීම පිළිගන්නේ නැහෙනි. අයිතියක් විදියට. ඒ නිසා සීට් බෙල් දාලා යන්න. මොකද කිලෝමීටර් 100කින් ගිහිල්ලා වැදුනහම විශාල අනතුරක් වෙනවා. ඒක තමයි අපි ගරු කථානායකතුමනි මෙම සංශෝධනයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව මම කියන්න කැමතියි ඔබතුමාලා දන්නවා මේ මෑතකදී අපිට සිද්ධ වුණා ප්‍රවාහන බස් ගාස්තු වැඩි කරන්න. ඒ වැඩි කරන්න සිද්ධ වුණේ බස් ගාස්තුවක් සකස් කරද්දී මීට කලින් සිට එකඟ වෙච්ච ක්‍රමවේදයක් තිබෙනවා. ගාස්තු ක්‍රමවේදය හදන්න ෆෝමියුල එකක් තිබෙනවා, සූත්‍රයක් තිබෙනවා. ඒකට තෙල් ගාස්තුත් තිබෙනවා, බැංකු ණය තිබෙනවා, බස් එකේ ෂෙයර් වීම තිබෙනවා, සේවක පරිණඩි තිබෙනවා. එහෙම කරුණු 12කින් තමයි කරුණු නියෝජ්‍ය කථානායකතුමනි මේක හැදෙන්නේ. එතකොට ඊට අනුව ගත්තට පස්සේ අපි සාමාන්‍ය එකඟ වී තිබෙන ප්‍රතිපත්තිය තමයි කැබිනට් එක මීට කලින් සිටම සෑම වසරකම ජූලි 1 වෙනිදාත් අගෝස්තු ජූලි 31 අතර බස් ගාස්තු සංශෝධනය කළ යුතුයි කියලා. ඒ අනුව අපි දන්නවා අපේ රටේ තෙල් ගාස්තුව වැඩි වුණා පහුගිය කාලෙම මාර්තු 10 දක්වා සාමාන්‍ය විදිහට වැඩි වුණේ. ඒසා බස් ගාස්තු සාමාන්‍ය මට්ටමින් අපිට පවත් කරගන්න පුළුවන් වුණා අපේ ආණ්ඩුවේ පළවෙනි මාස 18 ඇතුළේ. ඊට පස්සේ ඉරාන් වෝ එක ආවට පස්සේ ඇමරිකාවෙන් පටන් ගත්තු ලෝක තෙල් ගාස්තු වැඩි වුණා. ඒක බස් හිමියන්ට බලපෑවා. ඒකට අනුව තමයි අපි බස් ගාස්තු ගණනය කරලා තිබෙන්නේ. ඒකත් තවත් සාධකත් අරගෙන. ඒ අනුව අපිට කැබිනට් මණ්ඩලයේ අවසර දුන්නා 115ක බස් ගාස්තුවක් වැඩි කරන්න. නමුත් ඒ කැබිනට් මණ්ඩලයට යන දවසේදී ලංකාවේ තෙල් මිල අඩු වෙච්ච නිසා අපි ඒක 12ට අඩු කළා තමයි බස් ගාස්තුව වැඩි කරලා තිබෙන්නේ. අපි දන්නවා ජනතාවට අමාරුයි. ඒ වැඩි විය යුතු දෙයක් නෙමෙයි. විශේෂයෙන් පොදු ප්‍රවාහනයේ ගාස්තු අඩු වෙන්න ඕන. නමුත් පොදු ප්‍රවාහනයේ ගාස්තු අඩු කරන්න වෙන්නේ රටේ සමස්ත ආර්ථිකයත් එක්ක තියලා බලන. ඒ නිසා අපි බස් ගාස්තුව යම් ප්‍රමාණකින් වැඩි වුණා 12කින් අපි බලාපොරොත්තු වෙනවා අගෝස්තු ඊළඟ මාසවල බස් තෙල් ගාස්තු අඩු වීමත් එක්ක ප්‍රමාණිකූලව මේ බස් ගාස්තු තව අඩු කරන්න. දුම්රිය ගාස්තු වැඩිවීමක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. හරියට ගත්තොත් ඒවත් වැඩි කරන්න ඕනේ නිකන් සූත්‍රවලට දැම්මොත්. නමුත් දුම්රිය සහ බස් කියලා කියන්නේ පොදු ප්‍රවාහනය. ඇත්තටම පුළුවන් නම් රටට සල්ලි තියෙන වෙලාවක නගරාශ්‍රිතව පොදු ප්‍රවාහනය නොමිලේ කරලා කාර් ගෙවල්වල තියන්න තමයි ඕනේ. ඒක තමයි යන්න තියෙන තැන දැම්ම යන්න බෑ. හැබැයි අපි මේ බස් ගාස්තු සඳහා කැබිනට් පත්‍රිකාවේ තව කරුණු රාශියකට අපිට අවසර දුන්නා. මම ඉතාම ඉක්මනින් කියන්න ඔබතුමාගේ අවසර ඇතුව එක තමයි ගරු කථානායකතුමනි අපි මේකෙ වෙත හොඳ දේවල් ටිකකුත් තියෙන බස් ගාස්තු වැඩි වීමෙන් නෙමෙයි ඒ පොදු කැබිනට් පත්‍රිකාව. එකක් තමයි මීට කලින් තිබුණ සරලව ගත්තොත් සාමාන්‍ය බස් එක ගාස්තුවේ රුපියල් 100 නම් AC බස් එකක නෝමල් එක නෝමල් සාමාන්‍ය AC බස් එක 200යි නැතිනම් සර සුඛෝභෝගී කියලා අදි සුඛෝභෝගී කියලා බස් ජාතියක් තිබුණා ඒවා නිකන් 300යි 1-2-3 එහෙම අනුපාතයට ගියේ. නැත්තම් 1-2-2.5ම තමයි තිබුණේ. නමුත් අපි මේකෙන් කැබිනට් මණ්ඩලයේ තීන්දු කළා තිබෙනවා එසේ නොකර කරන්න. ඒ නිසා මින් ඉදිරියට බස් ගාස්තු ඒ විදිහට 1-2-2.5 ලෙස වැඩි වෙන්නේ. ඊට වඩා අඩු ප්‍රමාණයකින් තමයි වැඩි වෙන්නේ. يعني ඊට වඩා අඩු ප්‍රමාණයක් තමයි යෙදෙන්නේ. තේරෙන විදිහට කිව්වොත් කොළඹ යාපනයේ ගියපු බස් එකකට නෝබල් බස් එකකට වැඩි වෙන ප්‍රමාණය ලක්ෂදි කියන කැටගරියට වැඩි වෙන්නේ නැහැ. කොළඹ අනුරාධපුරයේ ගිය බස් එකකට නෝමල් එකේ වැඩි වෙන ප්‍රමාණය අරවයි වැඩි වෙන්නේ. මොකද මිනිස්සු වැඩිපුර දැන් අපි හොඳින්ම දන්නවා ඒ සුඛෝභෝගී බස්වල තමයි යන්න කැමැති, යන්න උත්සාහ කරන්නේ. ඒ නිසා අපි මේකෙන් අර සුඛෝභෝගී බස් සේවාවේ යෙදෙන අයට යන මිනිස්සුන්ට සහනයක් මේකෙන් ලැබෙනවා. දෙවෙනි එක තමයි ලංකාවේ දුර ගමන්. ඔය ඔබතුමාලා දන්නවා දුර බස් එක තමයි ගොඩක්ම අර බෙල්ල කඩාගෙන යන වැඩිපුර එක තියෙන්නේ. කොටනේවා වැඩි වෙලා තියෙනෙත් ඒවයි මරාගෙන මැරෙන යන ඒවත් තියෙනෙත් දුර බස්වල. මොකද මෙතෙක් තිබිච්ච සූත්‍රය අනුව ගරු කථානායකතුමනි ඈතට ඈතට යන්න යන බස් එක පාඩුයි. ඒ සූත්‍රය වැරදි. එසේ අපේ නිලධාරීන් අපේ අමාත්‍යංශයේ ඉන්න අයස අපේ අමාත්‍යංශ දෙක තුලා ඉන්න වොලන්ටියර්ස් එකතු වෙලා ඉතාම ආසන්න වශයෙන් නිවැරදි අලුත් ෆෝමියුල එකක් හැදුවා. ඒ නිසා අපි දැන් බස් වර්ග දෙකකට මේක වෙනස් කරලා තියෙන මොකද්ද සාමාන්‍ය බස් සහ සුඛෝභෝගී බස්. ඒක අතර අධි සුඛෝභෝගී කියලා කැටගරි එකක් නැහැ. හැබැයි ඔබතුමා දන්නවා මේ සුකෝබෝ මේ බස් අතර තව ජාතියක් තියෙනවා අර්ධ සුකෝබෝගී කියලා. දැන් 87 පාර වවුනියා ගත්තොත් අර්ධ සුකෝබෝගී කියලා යන්නේ. ඒකේ කිසි වෙනසක් නැහැ. මම බදුලටක් තියෙනවා ඒ වගේ. දැනට ඒව නඩු තීන්දුවකින් ඒගොල්ලන් රිට් අයිතිවාසිකමකින් තමයි ඒ අර්ධ සුකෝබෝගී පවත්කන යන්නේ. එතකොට මේ පිළිබඳ අපි සාකච්ඡා කරලා දැනට අර්ධ සුකෝබෝගී බස් රථ හිමියන් 100කට වඩා වැඩි ප්‍රමාණයක් ඒ අර්ධ සුකෝබෝගී තත්ත්වයෙන් එක අදිසුකෝභෝගී කියලා තිබිච්ච තත්ත්වයට මාරු වෙලා තිබෙනවා නැතිනම් සාමාන්‍ය තත්ත්වයට මාරු වෙලා තිබෙනවා. නමුත් මේ නඩුව තාමත් අභියාචන අධිකරණයේ තිබෙනවා. අභියාචන අධිකරණයෙන් අපිට උපදෙස් දීලා තිබෙනවා මේ දිගුදුර බස් යන අයට එවන අස අඩුපාඩුව ගැන පිළිගත හැකි සූත්‍රයක් හදලා ඉදිරිපත් කරන්න කියලා. අපි මේ කැබිනට් පත්‍රිකාවෙන් ඒ පිළිගත හැකි සූත්‍රය ඉදිරිපත් කළා තිබෙනවා. අපි හිතනවා මේ කැබිනට් මේ උසාවිය මාර්ගයෙන් මේ තීන්දුව ලබා දුන්නොත් එහෙම ඉන්පස්සේ මේ අර්ධ සුකෝභෝගී කියලා තිබෙන සෙමිලක්ෂරි කියලා තියෙන බස් කතාව අවසන් වෙයි කියලා ක්‍රමානුකූල. ඒ වගේම තමයි අපි කියන්න කැමති අපිට අවසර දීලා තිබෙනවා බස් ගාස්තු තවත් දැන් ඔබතුමා දන්නවා අපි අර්බන් නාගරික ප්‍රවාහණයට මෙට්‍රෝ බසස් ඇවිල්ලා තිබෙනවා. මගේ දැනීම හැට මේ සැප්තැම්බර් මාසේ වෙනකොට අගෝස්තු අග වෙනකොට තව බස් 118ක් මේකට 100 ගානක් එකතු වෙනවා. ඒ වගේම ලබන අවුරුදු තුලදී මේකට අපි විවිධ එකය එකතු කරගෙන මේ බස් ප්‍රමාණය වැඩි කරගන්න. එතකොට මේක අවිලා ගත්තොත් මේක ලක්ෂරි තමයි. නමුත් අර්බන් නාගරික සීමාව ඇතුලේ තියෙන. ඒසයි අපි බලාපොරොත්තු වෙන අපිට කැබිනට් එකෙන් අවසර ලබා දුන්නා නව බස් ගාසු ප්‍රති බස් ගාසු නෙමෙයි අතර. නව ගාසු ප්‍රතිපත්තියක් හදන්න බස් වලට, ස්කූල් වෑන් වලට, ඔෆිස් වෑන් වලට, 3 වීලර්ස් වලට මේ ඔක්කොට. අපි ඒ නිසා ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා කැබිනට් මණ්ඩලයේ ලබා දුන්න උපදේශ මත එවැනි ජාතික කමිටුවක් පිහිටවලා ඒ ගාසු සකස් කරන්න. ඒක සම්බන්ධව අපිට නීතිමය බලතල National Transport Commission Act එකෙන් දීලා තියෙනවා. අවසාන වශයෙන් අපේ ගරු මන්ත්‍රීතුමාලා පක්ෂිපක්ෂ කවුරුත් පීඩාවට ලක් කරන ප්‍රශ්නයක් තමයි මේ ලංගම බස් වලට අවශ්‍ය කරන රියදුරු කොන්දොස්තර මහතුරු නැති එක. නැති එකට එක හේතුවක් තමයි විශේෂයෙන් බස් ස්ථාවර පළාත වගේ පළාත් වලින් කොන්දොස්තර මහතුරු, ඩ්‍රයිවර් මහතුරු බැඳෙන්නේ නැහැ. අපි දැන් මෙට්‍රෝ බස් කම්පැනියට ඩ්‍රයිවර්ලා රික්‍රූට් කරන්න දැන්නේ පළ කරාම ඒ අවශ්‍ය කරන රියදුරු මහතුරු ප්‍රමාණය එන්නේ නැහැ. අපි හිතනවා මේක ආදායම් ප්‍රශ්නයට වඩා සමාජ පිළිගැනීම් ප්‍රශ්නයක් තිබෙන්නේ කියලා. නැත්නම් ඒවා වැටුප් නරකම නැහැ. සාමාන්‍ය රජයේ සේවකයෙක් හා සමාන මුදලක් සාමාන්‍යයෙන් බස් රථ රියදුරෙක් ගන්නවා. හැබැයි පිළිගැනීමක් මම හිතන්නේ 967 ගණන්වල ඉතාම ඉහළ පිළිගැනීමක් තිබිච්ච රැකියාවක් ලංගම රියදුරු කියන එක අද ඒක ඉතාම පහට වැටලා තිබෙනවා. ඒ නිසා එක හේතුවක් එක පිළිගැනීම නැති නිසා එන්නේ නැහැ. අනිත් ප්‍රශ්නේ තමයි ලංගමේ හදන් තියෙන අමුතු ක්‍රමයක් තිබුණා ගරු සභාපතිතුමනි. මාත් අවුරුද්දක් විතර ඔට්ටු වෙලා තමයි යන්තම් මේ දෙක විසඳගත්තේ. ඒක තමයි ලංගමේ ටිකට්පත් වංචා කරලා මුදල් වංචා කරපු කොන්දොස්සල ඩ්‍රයිවර්ලට ලංගමේ තිබිච්ච ක්‍රමය තමයි එයාලගේ වැඩ තහනම් කරනවා. හිතන්න මොන හරි ටිකට් නොදී 10 දෙනෙක් එක්ක ඇඟිලා හුණා වැඩ තහනම් කරනවා. වැඩ තහනම් කරලා පඩි ගෙවනවා. පඩි ගෙවන අතරේ පරීක්ෂණ යනවා. ඒත් ඒ අතරේ සමහරු ඩිපෝයකට ඇවිල්ලා සමහරු බිබි කකත් ඉන්නවා. සමහරු ප්‍රයිවට් බස් වල වැඩට යනවා. එතකොට අපි පඩි ගෙවනවා. හැබැයි බස් එක දුවන්න විදියක් නැහැ. සාමාන්‍යයෙන් ඕනම නිශ්චිත වෙලාවක ලංගම ආයතනයේ රියදුරු සහ කොන්දොස්තර මහතුරු 800කට ආසන ප්‍රමාණයක්. අපි එනකොට 1200ක් විතර. මේ 250, 500, 1000, 1500 වගේ වංචාවන් වලට වැඩ තහනම් කළා තියෙනවා. හැබැයි පඩි ගෙවන. ඒතර බස් 300ක් 400ක් විතර දුවන්න ඩ්‍රයිවර්ලා කොන්දොස්තර නැතුව අපි තියන් ඉන්නේ. එතකොට මේක මොන හේතුවකට හදාගත්ත නීතියක්ද කියලා මම නම් දන්නේ නැහැ. අපි මේක දිගටම නියෝග දුන්නා අධ්‍යක්ෂක මණ්ඩල තීන්දු පවා ගැන්නේවා ඒ සභාපතිලාට කියලා එක එක කාලවලදී මේක වෙනස් කරන්න වැරද්දක් කරොත් දඩයක් ගහන. දඩයක් ගහන්න ඕන දෙපාරක් වැරදි කරත් දඩ ගහන්න තුන්වෙනි පාරටත් හොරකම කරනව නම් වැඩ තහනම් කරලා විනය පරීක්ෂණ කරන්න කියලා ඔබතුමා දන්නවා. 1200කගේ විනය පරීක්ෂණ කරන්න අවුරුද්දකට දෙකකට වඩා යනවා. ඒවට නිලධාරීන් පත් කරන්න ඕන ඔබතුමා දන්නවා. ඒ නිසා මේක කලේම නේ. ඒ නිසා වුණේ ගමේ මන්ත්‍රීලා කියනවා සහෝදරයා බස් එක නතර වෙලා කියලා. ඊට පස්සේ අපි හොලබලට පස්සේ අපිට CTB සභාපතිතුමා කියනවා ඇමතුමා ඩ්‍රයිවර්ලා නැ කොන්දොස්තරලා නැ. ඒත් ඒගොල්ලෝ කොහෙද? ඒගොල්ලෝ පඩි අරගෙන ඉන්නවා වැඩ තහනම්. ඊපස් ඔය පරි ඔක විනය පරීක්ෂණෙත් ගොඩක් කරාට ඔය කටේ වැඩිකාරු වෙන්නෙත් නෑ ගොඩක් විනය පරීක්ෂණ කරන්නේ තියාලු සමාලු උඟක් කළාට අංක 250 කට මිනිහෙක්ගේ වැඩතහනම් කළා ගෙදර යවන්නත් බෑ ආයි රීඉන්ස්ටේට් වෙන අවුරුද්දකට පස්සේ නිසා අවසාන වශයෙන් අපි තීන්දුවක් අරගත්තට පස්සේ දැන් ළංගමෙන් තීන්දුවක් අරන් නියෝගිකුත් කළා තිබෙන මොකද්ද ප්‍රවේශපත් විෂමාචාර සම්බන්ධයෙන් විනය ක්‍රියාවලිය කියලා. සා දැන් ඉදිරියට වෙන දේ තමයි ටිකට් පත් වංචා හෝ යාසිත වංචා කළොත් එයාගේ වැඩ තහනම් වෙන්නේ එයාට දඩයක් වදිනවා. දෙවෙනි පාට කරත් එයාට දඩයක් වදිනවා. ඒ දඩය ටිකක් එයාට දැනෙන්න දෙනවා වගේ තමයි මට පේන්නේ. ඒ නිසා මන්ත්‍රීතුමාලගෙන් කරුණාකරලා ඉල්ලා සිටින්නේ ඒ නිසා තවදුරටත් ඔය මොනවාද මේ මේ ටිකට් පත් වංචා නිසා වැඩ තහනම් කරලා මේ බස් දුවා ගන්න බෑ කියලා ලංගම ඩිපෝ අධිකාරියවරුන් කිව්වොත් ඔබතුමාට හොයලා බලන්න පුළුවන් ඒ කොහොමද හිඟේ ඇති වෙලා තිබෙන්නේ කියලා. ඒ නිසා අපි ප්‍රවාහනයේ අදාළ කරන මේ කරුණු කීපය තමයි මම කියන්න බලාපොරොත්තු වුණේ. කොන්දොස්තර තමයි වංචා කරන්නේ. දෙන්න බෙදා ගන්නවා. හරි. ඒ නිසා මේ අපි උත්සාහ කරමින් ඉන්නවා මේක පිළිවෙලක් කරන්න. මීට අමතරව අපි එකම අන්තිම චූටි කාරණයක් කියන්න කැමති. අපි මාර්ග ආරක්ෂාව පිළිබඳව මිනිස්සු මගී ප්‍රවාහනය කරන බස් වෑන් සියල්ලටම අපි ගැසට් කළ තිබෙන ගරු සභාපතිතුමනි කතානායකතුමනි ඒගොල්ලන් හැම කෙනෙක්ම සාමාන්‍යයෙන් ගත්තොත් කිලෝමීටර් 3000කට අඩු කාලෙකදී නැත්නම් මාස 3කට අඩු කාලෙකදී සාමාන්‍ය මට්ටමේ රෝඩ් වර්තිනස් පරීක්ෂණයක් කරගන්න ඕන. එහෙම නොකර අවුරුද්දකට සැරයක් අර රිනීවල් එකේදී විතරක් කරන්න ගියාට පස්සේ තමයි අපිට විශාල බ්‍රේක් නැතුව ගිහිල්ලා හැප්පෙනේවා වගේ විශාල අනතුරු වෙන්නේ. ඉතින් ඒ නිසා ඔන්න ඔය කරුණු ටික ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.